සාධනාදයක් පවත්වන්න කවුරු හරි නැවතත් සාධනාදයක් පවත්වන්න ඊටත් වැඩි හැමින් සාධනාදයක් පවත්වන්න තිසරණ සහිත පංචශීල සමාදානයේ සඳහා ශබ්ද නංගල නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්‍රමාදේන සම්පාදිත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංසා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නයිදං අත්ථ කතං බිම්බං නයිදං පර කතං අගං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති ති. සද්ධර්ම ශ්‍රවණා බිලාසී කාරුණික පින්වත්නි, අදත් මේ ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ එළඹෙන පුරපසළොස්වක් පොහොය නිමිති කරගෙන සෑම පුරපසළොස්වක් පොහොය දිනයක්ම සමීපයේහි නොනවත්වාම පවත්වාගෙන එන ධර්මදේශනා මාලාවේ 347 වැනි ධර්මදේශනාවයි මේ ආරම්භ කරන්නට සූදානම. අද පින්කමේ දායකත්වය පිළිබඳව පළමු කොට සඳහන් කරලා ඒ ධර්මදේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ පින්කමේ දායකත්වය තාක්ෂණංසේ ප්‍රධානී නිශාන්ත ජනරත්න මැතිඳුන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ, චිත්‍රා අයිරිස් ජනරත්න මැතිණිය මිය පරලොව ගිහිල්ලා එතුමියගේ ගුණානුස්මරණය සිද්ධ කරමින් මේ පින්කමට මූලිකත්වය ගෙන කටයුතු කරනවා. එවගේම ඊමාංශයේම දිනාල ගලහිඳ ආරච්චි, ගල්හිඳ ආරච්චි මෙතිදුන් තම ආදරණීය මෑණියන් වහන්සේ අනුමා මද්දුම හෙtti මෙතිණිය සිහිපත් කරලා එතුමියගේ ගුණානුස්මරණය කරමින් මේ පින්කමේ දායකත්වය ලබාගෙන ඒ විශේෂ අරමුණු වශයෙන් ඒ මව්වරු දෙපළ සිහිපත් කරමින් ගුණානුස්මරණය කිරීම අරමුණු කොටගත් අතර තාක්ෂණික අංශෙහි හැම දෙනාගේම දායකත්වයක් බෞද්ධ සංවිධානයේ, බෞද්ධ සංගමේ හැම දෙනාගේ සහභාගීත්වයක් ඇතුව සිද්ධ කරන උදාර පුණ්‍යමය වැඩපිළිවෙලයි මේ ආරම්භ වෙන්නේ. ඒ ආදරණීය මෞදිපල ඇතුළු අපි හැම දෙනා නමින්ම මිය පරලෝගිය මව්පිය, සහෝදර, ගුරුවර, ඥාති මිත්‍ර, දුව, දරුවන් ආදී සියලු ඥාති වර්ගයාටත්, අපි හැම දෙනාටත්, සියලු ලෝ සතුන්ටත් උතුම් ධර්මාභෝධය නිවන් සුව පිණිසම මේ පින්කම හේතු වාසනා වේවා කියන අරමුණෙන් යුක්තව අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුන් සදහසිතින් ඒ ධර්මයට සවන් යොමු කරන්න. අපි මීට කලින් 345 වෙනි ධර්ම දේශනාවේදී පින්වතුන්ට ප්‍රශ්නයක් මතු කළා. මා හිතනවා දැන් මේ ප්‍රශ්නයට හුඟක් දෙනෙක් උත්තර හොයාගෙන ඉති කියලා. අදත් අපි මාතෘකාව ඊට අදාළ කරගත්තා. අපට ඉල්ලීමක් කළා අපේ සභාපතිතුමන්, ඒ ආරම්භ නතර කළ තැනින් ඒ මතු කළ ප්‍රශ්නයෙන්ම ධර්ම දේශනාව ආරම්භ කරන්න කියලා. එහෙත් ඒ මතු අවසන් කළ තැනින් පටන් ගන්න අමාරුයි. එතනට බොහොම දිග රවුමකින් තමයි එන්න වෙන්නේ. එනිසා මේ ප්‍රශ්නය මං හිතනවා අද දවසේ සම්පූර්ණයෙන්ම විසඳ ගන්න අමාරුයි. සම්පූර්ණයෙන් විසඳුනොත් මේ ඉන්න හැම පිරිස, හැම කෙනෙක්ම අඩු තරමින් සෝතාපන්නවත් වෙනවා. එබඳු දහමක් මතුවෙන ගැටලුවක් තමයි අපි මතක් කරලා දුන්නේ. එහෙනම් පින්වතුනි, අදත් අමුතුයෙන් වැඩි හැඳින්වීමක් කරන්න සූදානම් නෑ. හොඳින් බණ අහන්න. මේ දේශනා වෙන ධර්මයට සිහිය, නුවණ, වීර්යය ඇතුව හොඳින් අවධානය යොමු කළොත් මේ ජීවිතේ කවදාවත් නොලද භාග්‍යයක් ලාභයක් ඔබට පහල කරගන්න පුළුවන් වේවි. ලොකු ධර්ම ලාභයක්, ලොකු ධර්ම අවබෝධයක් සිද්ධ කරගන්නට පුළුවන් වේවි. ඒ සඳහා අපි මාතෘකා කරගත්තා ඔබට හුරු පුරුදු ගාථා ධර්මයක්. නයිදං අත්ථ කතං බිම්බං නයිදං පර කතං අගං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ ගාථාව ඇහෙනකොට ඔබට හිතෙන්න පුළුවන් අද නම් එදාටත් වඩා අමාරු ගැඹුරු ධර්මයක්ද මේ කියන්න යන්නේ කියලා. සැබවින්ම ධර්මයේ ගැඹුරුයි. හැබැයි ඒ ගැඹුරු ධර්මයට යන්නේ මං පුංචි නිදර්ශනයකින්. පුංචි උපමාවකින් මේ ගාථාවේ එන සම්පූර්ණ අදහස ඔබට හැම කෙනෙකුටම වටහා ගන්න පුළුවන් විදිහෙන් ඒ ධර්මයේ පැහැදිලි කරලා දෙනවා. එනිසා සිහිය කොහෙවත් යන්න දෙන්න එපා. වෙනත් අරමුණු වලට හිත දුවන්න දෙන්න එපා. මේ ධර්මයත් එක්කම මා පසුපසින්ම වචනයක් වචනයක් පාසා පසුපසින් ආවොත් පෙර සඳහන් කළේ උතුම් ධර්ම ලාභය ඔබට ලබන්න පුළුවන්. පින්තුනේ, දැන් ඔබ මොහොතක් අපි නිතර පුරුදු අත්දැකීමක් සිහියට ගනිමු. දැන් ඔබ මොහොතකට හිතන්න කණ්ණාඩියක් ළඟට මුහුණ බලන කණ්ණාඩියක් ළඟට ගිය අවස්ථාවක්. පුළුවන් නම් ඔබ ළඟ තියෙනවා නම් දැන් කණ්ණාඩියක් ඔබේ හෑන්ඩ් බෑග් එකේ අතට අරගන්න. අරගෙන බලන්න මුහුණ දිහා. දැන් හිතන්න හැම කෙනෙක්ම දැන් කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ඉන්නවා. දැන් කණ්ණාඩියෙන් ඔබට යමක් පේනවා. කණ්ණාඩියේ ඔබට යමක් පේනවා. මෙන්න මේ පෙනෙන දේ පිළිබඳවයි අද අපි කතා කරන්නේ. මේ ටික කතා කරනකොට අර ප්‍රශ්නෙටත් උත්තර ලැබෙවි. ඔබට ලොකු ධර්මාභෝධයකුත් එළඹ සිටීවි. දැන් බලන්න කණ්ණාඩියෙන් ඔබට යමක් පේනවා. දැකීමක් තියෙනවා. දැන් බලන්න අපි මේ ජීවිතේ කරගන්න වැරද්ද හා නිවැරද්ද මොකක්ද කියලා මේ සිදුවීම තුළ නිර්වචනය කරගන්න උත්සාහවත් වෙමු. දැන් බලන්න හොඳට කණ්ණාඩියේ දිහා. දැන් යමක් පේනවා. මොකක්ද මේ පේන්නේ? මේ පෙනෙන්නේ මොකක්ද? මොකක්ද මේ පේන්නේ? කණ්ණාඩිය ඉදිරියේ ධාතු කයක් මාංශ කයක් තියෙනවා. ඒ කෙස්ලොම් නියදත් සම්මස් නහර සහිත රූපයද මේ පේන්නේ? හොඳට බලන්න ඒ රූපයද මේ තියෙන්නේ කියලා. ඒ රූපේ නෙමෙයි. එහෙනම් මේ පේන්නේ කණ්ණාඩියද? කණ්ණාඩියද පේන්නේ ඔය? නෑ, කණ්ණාඩියක් නෙමෙයි. එහෙනම් මේ කණ්ණාඩියත් මේ රූපයත් දෙක තිබුණාට මේ පෙනෙන දේ පෙනෙයිද? ආලෝකය නැති වුණොත් අඳුරේ ඔය ඔබට පේන දේ පේනවද? දකින්න බෑ. එහෙමනම් දැන් කණ්ණාඩියෙන් ඔබ යමක් දකිනවා නම් පෙනෙනවා නම් පෙනෙන දේ ලැබිලා තියෙන්නේ හේතු කාරණා තුනක් පාදක කරගෙන. එක ආලෝකය, දෙක කණ්ණාඩිය, තුන කණ්ණාඩිය ඉදිරියට වැටුණු කය රූපය. මෙන්න මේ හේතු තුන ඇති කල්හි කණ්ණාඩිය මත අපට යමක් දැర్శණය වෙනවා. හැබැයි කණ්ණාඩිය පෙනෙන ප්‍රතිබිම්බය ඉදිරියේ අපි රැවටෙනවද නැද්ද කියන එකයි දැන් බලන්න ඕනේ ඉස්සෙල්ලා. කණ්ණාඩිය ළඟට ගියාම අපි හැම තිස්සෙම රැවටිලා තියෙනවා. මේ පේන්නේ කාවද? මේ පේන්නේ මාව. මේ ඉන්නේ මමමයි. මේ තියෙන්නේ මගේ මූණ. අපි කණ්ණාඩිය ඉදිරියට ගිහිල්ලා හැම තිස්සෙම මම මගේ කියන හැඟීම, මම මගේ කියන අදහස උපදවාගෙන තියෙනවා. දැන් ඇත්තටම අපි බලමු මම මගේ කියලා මේ දකින්නේ මොකක්ද කියලා. මම මගේ කියන මේ දැක්ම පින්විතනේ මේ අදහස සරලනේ මෙතන වටහා ගත්තොත් බින්දෙන්නේ සක්කාය දෘෂ්ටියයි. මේ සක්කාය දෘෂ්ටියයි මේ උපමාව තුළ නිදර්ශනයේ තුළ බිඳ වැටෙන්නේ. එනිසා අපැහැදිලි වුණොත් ඔබට ඉඳ තියෙන නැවත වතාවක් ඒ ගැන විමසන්න. අපැහැදිලි වෙච්ච තැන නැවත විමසන්න ඕන. දැන් එතකොට කණ්ණාඩියත් ඉදිරියේ ඇති රූපයත් ආලෝකයත් යන හේතු නිසා යම් ප්‍රතිබිම්බයක් අපට දැర్శණයේ වෙනවා. දැන් අපි බලමු මේ පෙනෙන ප්‍රතිමාව, මේ පෙනෙන දේ දකින දේ කණ්ණාඩියද? දකින දේ කණ්ණාඩිය නම් මූණ එහාට කළත් රූපයේ තියෙන්න ඕන. එනිසා දකින දේ කණ්ණාඩියද නොවේ. දකින දේ රූපේ නම් එහෙනම් ඒකෙත් කෙස්ලොම් නියදත් සම්මස්නාරු ලේසරව සෙන්සොටු තියෙන්න ඕන. එනිසා රූපයක් නෙමෙයි. ආලෝකයක් නෙමෙයි. හැබැයි දැන් බලන්න ආලෝකයේ නැතුව, කණ්ණාඩිය නැතුව, ඉදිරියට ආපු රූපේ නැතුව, මේ හේතු තුන නැතුව මේ රූපය, මේ පෙනෙන දේ හමු වේද අපිට? කොහොමඩවත්ම ඉඩක් නැහැ. පෙනෙන දේ හමු වෙන්නේ මේ හේතු ඇති කල්හිමයි. හැබැයි දැන් ඔන්න මතක තියාගන්න ඕන, මේ හේතු ඇති කල්හි පෙනෙන දෙයක් හමු වෙලා තියෙනවා. හැබැයි පෙනෙන දේ මේ හේතු එකකටවත් අයිති නැහැ. දැන් බලන්න, පෙනෙන දේ කණ්ණාඩිය කිව්වත් වැරදි. පෙනෙන දේ මේ කයයි, භෞතික කයයි කියලා කිව්වා ඒත් වැරදි. පෙනෙන දේ ආලෝකයයි කිව්වොත් ඒත් වැරදි. පෙනෙන දේ බොහෝ දෙනෙකුට තියෙන අපි දැඩිව ගත්ත මතයක් තමයි මේ පේන්නේ මේ කයමයි කියන අදහස. මේක තමයි සක්කාය දෘෂ්ටිය. මෙන්න මේක බිඳගෙන මේ නිදර්ශනය තුළ අර ධර්ම කාරණාව විස්තර වෙනකොට, මේක ගලප ගන්නකොට අපට ලොකු ධර්මයක් ඉස්මතු වෙනවා. එහෙමනම් පින්වතුනි, දැන් පෙනෙන දේ මේ හේතු තුනටම අයිති නේ. හැබැයි මේ හේතු තුනම නැතුව මේ බඳු දෙයක් හමු වෙන්නේත් නැහැ. අස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මේ වේ. මේ හේතු ඇති කල්හිමයි මේ වන්නේ. අස්මින් අසති ඉදං නොහෝති. මේ නැති කල්හි, මේ ආලෝකයක් කණ්ණාඩියක් රූපයක් මේ නැති කල්හි මේ පෙනෙන දේද නොවේ. එතකොට පෙනෙන දේ මේ හේතු තුනෙන් එකක් ඉවත් වුණත් නැති වෙලා යනවා. ආලෝකය නැති වුණොත් නැති වෙනවා. කණ්ණාඩිය නැති වුණොත් නැතු වෙනවා. රූපය පැත්තකට ගියොත් ඒත් පේන දේ හම්බ වෙන්නේ නැහැ. මේ හේතු තුනම අඩු වැඩි නැතුව එකටම සම්බන්ධ වුණොත් විතරයි පෙනෙන දේ හම්බ වෙන්නේ. දැන් අපට පැහැදිලි, පෙනෙන දේ මේ හේතු එකකටවත් අයිති නැහැ කියලා. ඒ ඇත්ත. ඒක යථාර්ථය. නමුත් අපි කවුරුවත් ඉන්නේ ඒ ඇත්ත මත නෙමෙයි. අපි කණ්ණාඩිය ළඟට ගියාම මේ පේන්නේ මම. මේ පේන්නේ මාව, මේ පේන්නේ මගේ දේ. මේ බඳු අදහසක් උපදවා ගන්නවා. දැන් බලන්න මම මගේ කියන අදහස ඉපදිලා තියෙන්නේ කොතනද? මම මගේ කියන අදහස උපන්නේ ඡායාවට. ඡායාව ඉදිරියේ අපි මම මගේ කියන අදහස උපදවාගෙන තියෙන්නේ. මේ කියන්නේ දුක්ඛ සමුදය. ඡායාව ඉදිරියේ අපි මම මගේ කියන අදහස උපදවාගෙන තියෙන්නේ. මෙතන ලෝභ දෝෂ මොහොත් තින්නේ මෙතනමයි. කෙනෙක් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඇති කරගන්න පුළුවන් මානෙය මම කියනකොට මානෙය මම ආරයට වගේ නෙමෙයි, මං ගොඩක් ලස්සනයි, ඒකට ඊට වඩා මං හොඳ ලස්සනයි කැපිලා පේනවා කියලා හිතනකොට සෙයමාන ඒ ගොළු වගේමයි මම. මොන වෙනසක්ද? සදිසමාන ඒ අය තරම් දැන් මම එච්චර ලස්සන නෑ, දැන් මම ටිකක් දුරවර වෙන්න හිනමාන. මේ කන්නාඩිය ළඟ මේව මහල වෙනවා. ඊළඟට මේ කොණ්ඩේ මගේ, මේ ඇස් මගේ, මේ මුහුණ මගේ, මේ දත් මගේ කියන අදහස උපදිනවා. ඊළඟට අනේ මගේ කොණ්ඩේ ලස්සනයි, මගේ මුහුණ හරි ලස්සනයි, මගේ ඇස් දෙක ලස්සනයි, මගේ දත් ටික ලස්සනයි කියලාත් හිතෙනවා. සමහර කෙනෙකුට ඒ කියන්නේ පැත්ත පහල වෙන. අනේ මගේ කොණ්ඩි දැන් අවලස්සන වෙලා. ඉදිලා ගිහිල්ලා. මගේ මුහුණේ දැන් රැලිමතු වෙලා. මගේ දත් හැලිලා. ඇස් දැන් ගිලිලා. හකු පෑදිලා. දෝමනස් සහගත බවකුත් ඇති වෙනවා. සෝමනස් සහගත බවක් ඇති වෙනවා. දෝමනස් සහගත බවක් ඇති වෙනවා. සෝමනස් සහගත බව ඇති වෙනකොට ලෝභ සහගතයි. දෝමනස් සහගත බව ඇති වෙනකොට දේශ සහගතයි. ලෝක දේශ දෙකම ඇති වුණේ කොතනද? මෝඩකමත් එක්ක. දැන් මේ මම මගේ කිය දකින්නේ මොකන්ද? ඡායාව. ඡායාව ඉදිරියේ ලෝභ ද්වේෂ මෝහ තුනම පහළ වෙලා. දැන් මේ ලෝභ ද්වේෂ මෝහ ඡායාව ඉදිරියේ ඇයි පහළ කරගන්නේ අපි? මේකද නිකම්ම නෙමෙයි, හේතු තියෙනවා. අන්න මේ පහල කරගන්න, ලෝභ ද්වේෂ මෝහ පහල කරගන්න හේතුව තමයි සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය විසි ආකාර වෙනවා. ඒක පැහැදිලි කරන්න යන්නේ ගැඹුරු නිසා. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනීවා රූපං රූපස්මින් වා අත්තානං. මේ ස්කන්ධ පංචකය, පංච උපාදාන ස්කන්ධය එකක් හතර ආකාරයෙන් පහ, ඒ හතරවරක් පහ 20 ආකාර වෙනවා සක්කාය දෘෂ්ටිය. ඒක බෙදෙනවා සාස්ත්‍රත උච්ඡේද කියලා දෘෂ්ටි දෙකට. එතකොට රූපය මම මගේ මගේ ආත්මය, වේදනාව මම මගේ මගේ ආත්මය, සංඥා සංඛාර විඥාන මම මගේ මගේ ආත්මය. ඒ වගේමයි රූපේ අම්මා, රූපේ තාත්තා. ඒ ගන්න ගැනීමමයි මේ කියන්න යන්නේ. එතකොට දැන් අපට පෙනෙන්නේ ඡායාව. හැබැයි ඡායාව මත අපේ සංකල්පය වෙලක් තියෙන්නේ මේ පෙනෙන්නේ රූපයයි කියන අදහස. පෙනෙන්නේ දකින්නේ රූපයයි කියන මුලාවක් තියෙනවා. ඔන්න බලන්න ඕන හොඳට සියුම්ම මෙතන බොම ඒ අදහස හරිම නේද කියලා හිතන තරමට රැවටිලි සහගතයි මෙතන. ඒ රූපේ නෙමෙයිද මේ පේන්නේ කියලා හිතෙන්න පුළුවන්. දැන් බලන්න භෞතික වූ රූපයයි පෙනෙන දෙයයි අතර වෙනස කල්පනා කරලා බලන්න. භෞතික රූපේ නම් මෙන්න මේ අවයව වලින් සකස් වෙලා තියෙනවා. මෙන්න මේ කොටස් වලින් යුක්තයි. මෙන්න මේ ධාතු ස්වභාවයෙන් යුක්තයි. බලන්න ඡායාව තුල එබඳු කොටස් තියෙනවද? එබඳු ධාතුවකින් නිර්මාණය වෙලා තියෙනවද? වෙනසක් තියෙනවා. හැබැයි අපි ඡායාව දිහා බලලා තියෙන්නේ ඡායාව කියන රැවට අද ඇත්ත දැකලා නෙමෙයි. ඡායාව කියන අදහසින් නම් නෙමෙයි මේ මමමයි මගේමයි කියන අදහස. මේ පේන දේ මගේමයි. මේ පේන්නේ රූපයමයි. රූපය මගේ. මේ පේන්නේ රූපය පෙනෙන රූපය මගේ. දැන් කණ්ණාඩිය දිහා බලාගෙන අපේ අත යන්නේ කොහාටද? මූණ සකස් කරන්න. ඔන්න කය උපාදාන වෙන හැටි. අතිමසක පෙනෙන්නේ ඡායාව. නමුත් අපිට අහුවෙලා තියෙන්නේ ධාතු කය. අපිට අහුවෙලා තියෙන්නේ ධාතු කය. පෙනෙන දෙයට රැවටිලා අල්ලන්න ගියත් හම්බ වෙන්නේ අපිට ධාතුව. පෙනෙන්නේ මේ රූපයයි කියලා හිතාගෙන අල්ලන්න ගියත් අහුවෙන්නේ ධාතුව. අපිට මේ ධාතුව එහෙම නැත්නම් මේ ධාතු කය රූපය උපාදාන වෙලා තියෙන්නේ මම මගේ මගේ ආත්මය වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ඡායාව මත සිදුවෙච්ච රැවටීමක් එක්ක. දැන් ඔබ මෙන්න මේ ටික හොඳට කල්පනා කරලා බලන්න පෙනෙන දේ කුමක්ද කියලා. පෙනෙන දේ මේ හේතු එකකටවත් අයිති නෑ. දැන් අපි බලමු එක තවත් පුංචි වෙනසක් කරලා. දැන් ඔන්න කණ්ණාඩියේ දැන් යමක් පේනවා. අපි කිව්වා හේතු තුනක් ඇති කල්හි පේන්නේ. දැන් හොඳයි ඔන්න අපි ලයිට් එක නිවනවා. නිවපු ගමන් දැන් කණ්ණාඩියක් තියෙනවා, ධාතු කයක් තියෙනවා. පෙනුණු දෙයට මොකද වුනේ? පෙනුණු දෙ නැති වුණා. දැන් හේතු බිඳීමෙන් පෙනුණු දේ දකින දේ නැතුව ගියා. හොඳයි අපි ආපහු බල්බ් එකක් පත්තු කළොත් ආපහු පේනවා. දැන් මට කියන්න ඔබ ඉස්සෙල්ලා දැකපු දෙයමද දෙවනි වතාවේ නැවත බල්බේ දැල්වෙනකොට දකින්න කියලා? මෙන්න මේ උත්තරේ මත තියෙනවා සක්කාය දෘෂ්ටි ඇති බව හා නැති බව. ඒ තරමකට අපේ මුලාවක් තියෙනවා මෙතන. කොහොමද? දැන් අපි ඉගෙන ගත්තා මේ හේතු තුන ඇති කල්හි යමක් පේනවා. දකිනවා. ප්‍රතිබිම්බයක් තියෙනවා. නැහැ කියන්න බෑ. තියෙනවා. හැබැයි තියෙන එක මේ හේතු තුනටම අයිති නැහැ. එහෙත් මේ හේතු නැතුව පහළ වෙන්නේ නැහැ. හේතුවට අයිතිත් නැහැ. හේතු වලින් තොරව පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ හේතු ඇති කල්ලි හටගන්න ඵලයක් තමයි ඡායාව කියන්නේ. ප්‍රතිබිම්බය. දැන් මේ හේතු එකක් හරි නැති වෙනකොට හටගත් ප්‍රතිබිම්බය ඉතුරුවක් නැතුවම බිඳෙනවා. දැන් අපි හිතමු ඔන්න දැන් ආලෝකයක් මේ හේතු තුන ඇති කල්හි ප්‍රතිබිම්බයක් අපිට පේනවා. දැන් ඔන්න අපි බල්බ් එක නිව්වා. X කියන බල්බ් එක අපි නිව්වා. නිවනකොටම හේතු නිරුද්ධයි. හේතු බංගා නිරුජ්ජති. ඔන්න හේතු නිරුද්ධ වුණා. හටගත් දෙයද නිරුද්ධයි. දැන් අපි ඊළඟට මතක තියාගන්න ඕන දැන් මේ හේතු තුන නිසා මේ ප්‍රතිබිම්බය හටගත්තේ. ඒ හේතු තුන වෙන් වෙනකොටම හටගත් දෙයද ඉතුරුවක් නැතුවම නිරුද්ධ වුණා. අපේ ඊළඟට X කියන බල්බේ නෙමෙයි Y කියන බල්බේ පත්තු කරනවා. ඔන්න දැන් ආපහු හේතු හටගෙන. දැන් හේතු ආපහු තියෙනවා. දැන් ආපහු ප්‍රතිබිම්බයක් අපට පෙනෙනවා. දැන් මට කියන්න ඉස්සෙල්ලා පෙනිච්ච එකද දැන් පේන්නේ? අලුත් එකක්. එතකොට ඉස්සෙල්ලා හේතු නිසා යමක් හටගත්තා නම් ඒ හේතු නිරුද්ධ වෙනකොටම ඒ ප්‍රතිබිම්බය නිරෝධයට ගිහිල්ලා දැන් ආපහු හටගත්තේ අලුත් එකක්. එතකොට ඔන්න දැන් ආලෝකය වෙනස් වෙනකොටත් හටගත්ත දේ නිරුද්ධ වෙනවා. අපි කණ්ණාඩිය වෙනස් කළොත් ඒ මේ පෙනෙන දෙයට සමාන යමක් දැర్శණය වෙන්න පුළුවන්. නමුත් පෙර තිබූ දේ අපට නැවත වතාවක් කවදාවත්ම හම්බ වෙන්නේ නැහැ. යම් හේතු නිසා යමක් හටගත්තා නම් ඒ හේතු වෙන් වෙනකොටම ඒ හටගත්ත දේ ඉතුරුවක් නැතුවමයි බිඳෙන්නේ. හැබැයි අපි හැමතිස්සම රැවටෙනවා නැවත මේ, ඒ කියන්නේ x කියන බල්බයක දැල් වෙනකොට යමක් දැක්කනම් ඊළඟට y කියන බල්බයකත් පත් වෙනකොටම ඒ රූපේම නැවත පේනවා කියන මොළාවකට යනවා. එතකොට අපට ඉස්සෙල්ලා තිබිච්ච දෙයම නැවත පේනවා කියන අදහසක් තිබෙනවා. මෙන්න මේක වැරදි අදහසක්. ඇයි වැරදි කියලා කියන්නේ පෙර හේතු නිසා හටගත් ප්‍රතිබිම්බය ඉතුරුවක් නැතුවමයි නිරුද්ධ වුනේ. ඒත් අපි හැමතිස්සෙම මෙන්න මේ සිදුවෙන සිදුවීම යම් දවසක අපට නුවණින් දකින්නට පුළුවන් වුණොත් අන්න එදාට අපි මගඵල ලැබුවාය කියලා කියනවා. අපි හේතුඵල ධර්මතාවය පසක් කරගෙන මේ සංසාර දුකෙන් මිදුණාය කියලා කියන්නේ අන්න එදාට. එහෙනම් අපි දැන් බලන්න ඕනේ මේ නිදර්ශනයේ පුංචි නේ. මේ නිදර්ශනයේ තව ඒ අතට මේ අතට පෙරල පෙරලා විමර්ශනය කොට බැලුවහොත් අපිට දුරු කළ යුතු සක්කාය දෘෂ්ටිය දුරු කරන්න මාවත මේ නිදර්ශනය තුල පහළ වෙනවා. දැන් බලන්න බල්බ එක වෙනස් වුණත් ප්‍රතිබිම්බය වෙනස් වෙනවා. කණ්ණාඩිය එහාට මෙහාට වුණත් වෙනත් එකක් ඉදිරියට ගියොත් පෙර තිබූ දේ නෙමේ පේන්නේ, දැන් අලුත් දෙයක් පේන්නේ. එපමණක් නෙමේ මේ ඉදිරියේ තියෙන රූපයද වෙනස් වෙනවා. අපි දන්න විද්‍යාව තුළ පරමාණුව, ශෛලය, රූප කලාපය දැන් පවතින දේට විනාඩි ගණනකදී නෑ, ඒක වෙනස් වෙලා. එතකොට මේ හේතු සියල්ලම වහ වහ බිඳෙන, වහ වහ වෙනස් වෙන ධර්මතා. මේ හේතු නිසා හටගත් ඵලය හේතු නැති වෙනකොටම නැති වෙනවා. හේතු නැති වෙනකොටම නැති වෙනවා. මෙන්න මේක තමයි මේ ධර්මතාවයේ යථාර්ථය ඇත්ත. දැන් අපි මේ පෙනෙන දේ මමය, මගේය, මගේ ආත්මය කියන දැක්මට එන්නේ නැත්නම්, මේ ඉදිරියේ ලෝභ, ද්වේෂ, මෝහ පහල කරගන්නේ නැත්නම් අන්න ඒ සඳහා ඕන කරනවා දැක්මක්, දර්ශනයක්. අන්න ඒ දැක්ම දර්ශනය සමාන වෙනවා මේ ලෞතර ධාමේන දර්ශනය කියන තැනට. අතිවික්කවේ ආසවා දස්සනා පහතබ්බා, දර්ශනයෙන් ලෝකෝත්තර මාර්ගයෙන් දුරු කළ යුතු ආශ්‍රව දුරු වෙන්නේ සක්කාය දෘෂ්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස තුන් සංයෝජන දුරු වෙන්නේ එතන. දැන් ඔබට පැහැදිලි කණ්ණාඩිය ළඟට ගියාම මේ පේන්නේ මම මගේ කියන අදහස උපදිනවා කියන එක. ලස්සනයි කියලා සුභවාදී බවකින්, අවලස්සනයි කියලා අසුභවාදී බවක් ලෝභ ද්වේෂ හට ගන්න බවකුත් තියෙනවා. එහෙනම් දැන් ලෝභ ද්වේෂ මෝහ නැති කරන්න නම් මම මගේ මගේ ආත්මය කියන තෘෂ්ණා, දෘෂ්ටි, මානය, දුක්ඛ සමුදයනේ මේක දුරු කරන්න නම් මොකක්ද අපි මේ නිදර්ශනය තුල කරන්න තියෙන්නේ? අපි ස්කන්ධ පිළිබඳව කතා කරන්න ඕනේ නේ. මේ ටික තේරුම් ගත්තොත් ඇති. දැන් ඔබේ නුවණින් ඔබ කල්පනා කරලා බලන්න, සැබවින්ම මේ කණ්ණාඩිය ළඟට ගියාම මේ අදහස් ටික එනවා. මම මගේ මගේමයි කියන අදහස එනවා. ලස්සන අවලස්සන පේනවා, ලෝභ ද්වේෂ එනවා. ඒ බව මුලාව මෝහය මතමයි එන්නේ. එහෙනම් කණ්ණාඩියේ ළඟ මේ පෙනෙන දේ තුලයි ලෝභ ද්වේෂ මෝහ පහළ වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ලෝභ ද්වේෂ මෝහ නැති කරන්න නම් අපි කුමක ඇත්තද දකින්න ඕන? මම මගේ මගේ ආත්මය කියන තෘෂ්ණා දෘෂ්ටි මානය මේ ප්‍රපංච ධර්මයෝ සිඳින්න නම් අපි කුමක ඇත්තද දකින්න ඕන? මෙන්න අද වර්තමාන ලෝකේ නිවන් මඟ කියලා තියෙන තැන වරද්දගත්ත තැන. අපි රැවටෙන්නේ මුලා වෙන්නේ මෙන්න මෙතන. අපි නිවෙන්න මිදෙන්න හදනවා මේ හේතු ටික අල්ලගෙන. මම කියන්නේ හේතු නොබැලිය යුතුයි කියලා. හේතු බලන්න ඕන. හැබැයි හේතුයේ අනිත්‍ය හොයන්න ඕන. හේතුවල අනිත්‍යතාවය බලන්න ඕන. රැවටෙන්නේ කොතනද? එතන රැවටීම මෙතනයි. මේ රැවටීම දුරු කරගන්න මෙන්න මේ හේතුන්ගේ අනිත්‍ය බලන්න ඕන කියන දැක්ම මත බලනවා නම් අන්න දර්ශනයෙන් යුක්තයි එතන. රැවටෙන්නේ මෙතනයි කියලා නොසිතා මෙහි බැලුවොත් වැඩක් වෙන්නේ නෑ පින්වතුනි. අපි බලමු කෙනෙකුට දැන් කණ්ණාඩිය ළඟ තියෙන දර්ශනය තුළ භාවනා කරන්න පුළුවන්. කෙනෙක් කණ්ණාඩියේ පේනවා දැන් යමක්. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මේ කෙස් අසුභය, අසාරය, දුගඳය, පිළිකුල්ය, මේ හැම අසුභය, අසාරය, දුගඳය, පිළිකුල්ය, මේ මාස අසුභය, අසාරයි, දුගඳයි, පිළිකුල්, මේ දත් අසුභය, අසාරයි, දුගඳයි, පිළිකුල් කියලා භාවනා කරන කෙනෙකුට පුළුවන් මේ ඇහැ අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා බලන්න. මේ කන අනිත්‍යයි, අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. මේ නාසය අනිත්‍යයි, අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. මේ දිව අනිත්‍යයි, අනිත්‍යයි, මේ කය අනිත්‍යයි, අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. දැන් අනිත්‍ය බලන්නෙත්, අසුභ බලන්නෙත් මොකද? ඡායාව විදිහට. දැන් ඡායාව බව දන්නේ නේ? මේ ඡායාව රූපයයි කියලා හිතාගෙන පෙනෙන්නේ ඡායාව. ඡායාව බව දන්නේ නැහැ. ඡායාව රූපයමයි කියලා හිතාගෙන අනිත්‍ය බලනවා, දුක් බලනවා, අසුභයි කියලා බලනවා, අනාත්මයි කියලා බලනවා. එතකොට දැන් බලන්න වැරද්දක් තියෙනව නේද? වැරදි පැහැදිලිද? පෙනෙන්නේ ඡායාව, ඡායාව රූපයයි කියලා හිතාගෙන ඒක අනිත්‍ය බැලුවත්, අසුභ බව බැලුවත් මෝඩකම තියෙන වෙතන. පෙනෙන්නේ මොකද්ද කියන එක දන්නේ නෑ. පෙනෙන්නේ මොකද්ද කියන එක දන්න. ඒ නිසා අද දවසේ අපේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම නිවන් දකින්න කියලා කරන්න ප්‍රතිපදාව මෙන්න මේ වගේ මිත්‍යා මාර්ගයක්. හැබැයි ඒක කුසල්. මේ පෙනෙන ඡායාව හරි ලෝභ සහගතව බලනවට වඩා, දේශ සහගතව බලනවට වඩා අනිත්‍යයි, අසුභයි, අසාරයි කියලා, දුකයි, අනාත්මයි කියලා බලන එක හොඳයි. ඒක කුසල්. හැබැයි ඒක පින්කමක්. ඒක ලෝකෝත්තර මඟ නෙමෙයි, නිවන් දකින්න මඟ දැක්ම විතර නෙයි. ඒ නිසා අපිට ඕන කරන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව දුරු කිරීමෙන් ලැබෙන විරාගී බවයි අපේක්ෂා කරන්නේ බෞද්ධයෝ. අවිද්‍යා යත්තේ වාසේත විරාග නිරෝධා. අවිද්‍යාව දුරු කිරීමෙන් ලැබෙන විරාගයයි ඕන කරන්නේ. මෙනිකක් නොවන වීදුරු කැටයක්, ගල් කැටයක් මෙනිකක් කියලා හිතාගත්තොත්, මෙනිකක් කියන අදහස තියෙන තාක්කල් ඒක ලෝභ දේශ සංසිඳවන්න බෑ. හැබැයි ඒක ලෝභ දේශ සංසිඳවන්න කියලා කවුරු බණ කිව්වත් හරියන්නේ නෑ. කවුරු හරි මේක මෙනිකක් නොවේ, මේක වීදුරු කැටයක්, මේක නොවටිනා ගල් කැටයක් කියන අවබෝධය ලැබුණොත් ලෝභ දේශ නැති කරන්න අමුතු එකක් ඕනේ නෑ. එදා ඉබේ තමයි මේ අවබෝධයත් එක්කමයි ලෝභ ද්වේෂ නැති වෙන්නේ. එනිසා ඔබත් මමත් මම මගේ කියලා සත්‍යයයි පුද්ගලයයි අම්මයි තාත්තයි කියලා. මේ ලෝකේ සම්මතය තුළ මුලාවටපත් වෙලා තියෙන්නේ මෙන්න මෙබඳු ඡායාවක් මත. එනිසා උන්වහන්සේ දේශනා කරනවා නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගං. අනුන් කළපු දෙයක්ුත් නෙමෙයි මේ පෙන්නේ. තමන් කළ දෙයක්ුත් නෙමෙයි මේ පෙන්නේ. හේතුන් පටිච්ච සම්භූතං හේතු ඇතිකල්ලි පහළ වෙනව හට ගන්නවා. හේතු බංගා නිරුද්ධති. හේතු නිරුද්ධ වෙනකොට හටගත් දේද නිරුද්ධ වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. දැන් අපි බලමු මෙන්න මේ උපමාවෙන් නිදර්ශනයෙන් ගත්ත දේ ධහමට ගලපලා. එසත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්ලි දැකීම. කනත් ශබ්දයක් සෝත විඥානයක් ඇති කල්ලි ඇසීම. නාසයත් ගන්ධයත් ගහන විඥානයක් ඇති කල්ලි දැනීම. දිවත් රසයක් ජීවා විඥානයක් ඇති කල්ලි දැනීම රස දැනීම. කයත් පහසත් කාය විඥානයක් ඇති කල්ලි පහස දැනීම. සිතත් සිතුවිලිත් මනෝ විඥානයක් ඇති කල්ලි දැන ගැනීම. දිට්ඨ සුත මුත විඤ්ඤාත අපට නිරන්තරවම ලැබෙන කණ්ණාඩිය ඉදිරියට ගියාම යමක් ලැබෙනවා වගේ අපිට හැමතිස්සෙම සලායතනයත් එක්ක හමු වෙන දෙයක් තියෙනවා. දිට්ඨ දැකීමක් තියෙනවා. සුත ඇසීමක් තියෙනවා. මුත දැනීමක් තියෙනවා. විඤ්ඤාත දැනගැනීමක් තියෙනවා. හැබැයි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ හේතු නෙමෙයි. හේතු නිසා හටගත් ඵලය. අර ප්‍රතිබිම්බය හේතු නෙමෙයි. හේතුවට අයිති නෑ. හැබැයි හේතු නැතුව පහළ වෙන්නේ නැහැ. හේතු ඇති කල්හිම හට ගන්නවා. අපට පැහැදිලි නිදර්ශනය. එහෙනම් ඇසත් රූපයත් චක්කු විඥානයත් නෙමෙයි දැකීම. දැකීම ඇහැ කියලා කිව්වොත් වැරදි. දැකීම චක්කු විඥානය කිව්වොත් වැරදි. දැකීම රූපයයි කියලා කිව්වොත් වැරදි. නන්දකෝවාද සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ නන්දකහාමුදුරුව භික්ෂුණී ආරාමයට ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලාට මෙන්න මේ ධර්ම දේශනා කරද්දී හරි ලක්ෂණ උපමා දෙකක් දක්වනවා. උන්වහන්සේ මේ පංචපාදානස්කන්ධයේ මේ හේතුඵල ධර්මතාවය පෙන්නලා උන්වහන්සේ මතක් කරනවා නැගිනිවරුනි, තෙලුත් තිරයත් දැල්ලත් ඇතිකල්ලි ආලෝකය. නැගිනිවරුනි ආලෝකය දැල්ල නෙවෙයි. නැගිනිවරුනි ආලෝකය තිරය නොවේ. නැගිනිවරුනි ආලෝකය තෙල් නෙවෙයි. කවුරු හරි ආලෝකය තෙල් කියනවනම්, කවුරු හරි ආලෝකය තිරය කියනවනම්, කවුරු හරි ආලෝකය දැල්ල කියලා කියනවනම් ඒක විශාල වැරැද්දක් තියෙනවා. ආලෝකය කියන්නේ දැල්ල නම් අපිට ආලෝකේ වැටෙන තැනකට යන්න බෑ, පිච්චෙන්න ඕන. එහෙනම් මේ හේතු එකක්වත් නෙමෙයි ආලෝකය කියන්නේ. හැබැයි මේ හේතු නැතුව, තෙල් නැතුව, තිරේ නැතුව, දැල්ල නැතුව ආලෝකයක් හම්බ වෙන්නේ නැහැ. අස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ වේ. මේ හේතු යම් තැනක හට ගන්නකොට හේතු හේතුම් පටිච්ච සම්භූතං. හේතු ඇති කල්ලි හට ගන්නවා. මේ හේතු බිඳෙනකොට, මේ තෙල් නැතුනොත්, තිරේ නැතුනොත්, දැල්ල නැතුනොත් ආලෝකයේ තප්පරයක්වත් පවතින්න ඉඩක් නැහැ. ඒ වගේ සෙවනැල්ල. සෙවනැල්ල කියන්නේ ගහ නෙවෙයි. සෙවනැල්ල කියන්නේ පොළව නෙවෙයි. සෙවනැල්ල කියන්නේ ආලෝකය නෙමෙයි. සෙවනැල්ල ආලෝකය නම් ගහ නැත්තත් පොළව නැත්තත් සෙවනැල්ල තියෙනවා. සෙවනැල්ල ගහ නම් පොළව නැත්තත් ආලෝකය නැත්තත් සෙවනැල්ල තියෙනවා. සෙවනැල්ල පොළව නම් ගහ නැත්තත් හිරු නැතත් සෙවනැල්ල තියෙනවා.
එහෙනම් සෙවණල්ල කියන්නේ මේ හේතු එකක්වත් නෙමෙයි. හැබැයි මේ හේතු නැතුව සෙවණල්ලක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ පින්වතුනි ඔබ ගවේෂණය කරන්න මෙන්න මේ නිදර්ශන ටිකත් එක්ක මේ කියන දාම අමාරු වෙන්න පුළුවන්. දැකීම කියන කාරණාව ඇහ නොවේ. දැකීම රූපේ නෙමෙයි. දැකීම චක්කු විඥානේ නෙමෙයි. මේ හේතු ඇති කල්ලි හටගන්න ඵලයක් දැකීම කියලා කියන්නේ. කන ශබ්දය සෝත විඥානය ඇති කල්ලි හටගන්න ඵලයයි ඇසීම කියන්නේ. සිතත් සිතුවිලිත් මනෝවිඥානය ඇති කල්ලි දැන ගැනීම. මේ හේතු ඇති කල්ලි ඇසීමක් දැකීමක් දැනීමක් දැන ගැනීමක් තියෙනවා. හැබැයි ඒ හේතු නැති වෙනකොට දැන ගැනීමද දැකීමද ඇසීමද එතනම නිරුද්ධ වෙනවා. ඇසත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්ලි දැකීමක් තියෙනවා. ඇසත් රූපයක් චක්කු විඥානයක් බිඳෙනකොටම දැකීම නිරුද්ධයි. අර කණ්ණාඩිය ළඟ නිදර්ශනය මතකයට ගන්න. දැන් මේ හේතු එකෙන් එකක් හරි නැති වෙනකොට අපට ප්‍රතිබිම්බය නැති වුණා කියන එක අපි දන්නවා. මෙන්න මෙතනත් දැකීම කියන එක ප්‍රතිබිම්බයට සමකළොත් එහැ රූපය චක්කු විඥානේ අර හේතු තුනට සමකළොත් ඒ ධර්මතාවයමයි මෙතන තියෙන්නේ. එකයි